ලුවන් සරණයි අභිධර්මය නොවන අභිධර්මය විසිහය වන පිටිවේ සිට පෙර දේශනාවදී සඳහන් කළා මේ පඤ්ඤත්ති ඒ කියන්නේ සිංහලෙන් සම්මුති කියන එකට ඒ අර්ථ දෙයාකාරයක් පසුකාලීනව ගොඩනැගුණා කියලා. එතකොට මේ විවිධ අර්ථ ගොඩනැගිච්ච ආකාරය තමයි ඉදිරියට පැහැදිලි කරගෙන යන්නේ. මේකෙදි මේකට සම්බන්ධ විශේෂ කාරණයක් තියෙනවා මේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය කියන අභිධර්ම ග්‍රන්ථය සම්බන්ධයෙන්. ඉතින් මේ 26 වෙනි පිටුවේ මුල් ඡේදයේ අවසාන භාගය දක්වලා තියෙන එකයි පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණයේ අටුවා විස්තරේ නුනුරණින් ගැනීමෙන් මෙම විප්‍රකාරයට මඟ පෑදුණු බව පෙනේ. මෙම ප්‍රකරණයේ නම් ලෙසේ දෙන පුද්ගල පඤ්ඤත්ති යන පදේ පඤ්ඤත්ති යන්න තෝරන අටුවා විස්තරයේ මෙලෙසිනි. එතකොට අභිධර්මයේ පොත් හතෙන් එක පොතක් තමයි මේ පුද්ගල පඤ්ඤත්ති කියලා කියන්නේ. මේ පොතේදී බුදුරන් වහන්සේ විවිධාකාරයේ පුද්ගලයන් ගැන නිර්වචනය කිරීම සිද්ධ කරලා තියෙනවා. සෝතාපන්න පුද්ගලයා කියන්නේ කවුද? රහතන් වහන්සේ කියන්නේ කවුද? සත්පුරුෂයා කියන්නේ කවුද? මේ වගේ විවිධාකාරයෙන් සම්මා සම්බුදු කෙනෙක් කියන්නේ කවුද? ඒවට ආවේනික ඒ පුද්ගලයන් පණවන්න ආවේනික වෙච්ච ධර්මතා පෙළගස්සලා ඒව නිර්වචනය කරපු කෘතියට තමයි පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රකරණය යාමට යෙදුණු මේ පඤ්ඤත්ති කියන කොටසට අර්ථ විග්‍රහයක් සිද්ධ කරනවා ඒ පොතට තියෙන අටුවාවේ පංච ප්‍රකරණ අට කතාවේ. ඒ කොටස තමයි මේ 26 වෙනි පිටුවේ දක්වලා තියෙන්නේ. එතකොට පඤ්ඤත්ති ඇත්තනම් පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය ආරම්භ වෙන්නේ බුදුරන් වහන්සේගේ නොයෙකුත් පැනවීම ආකාර කීපාකාරයක් දක්වමින් ස්කන්ධ පඤ්ඤත්ති ආයතන පඤ්ඤත්ති කියන්නේ තථාගතයන් වහන්සේ දක්වන මේ ස්කන්ධයන් පනවන්නේ මෙන්න මෙහිම රූපස්කන්ධය වේදනාස්කන්ධය කියලා ස්කන්ධයන් පනවන ආකාරය. ඊට පස්සේ ධාතු කියන අටලොස් ධාතු පනවන්නේ මෙහෙම. ඉන්ද්‍රිය පනවන්නේ මෙහෙම. ඒකේ එතන ස්කන්ධ ධාතු ආයතන ආකාරයට ඒ තියෙන එකේ සයවෙන්න තමයි පුද්ගල පඤ්ඤත්ති කියලා සඳහන් වෙන්නේ. එතකොට ඒකෙන් අර පළවෙනි පහ ඇරලා පුද්ගල පඤ්ඤත්ති කියන එක තමයි මේ විස්තර වෙන්නේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණේ. මේකේ මේ මුල් හය ඇරෙන්නට මේ කියන්නේ ත්‍රිපිටකයේ දක්වපු ඒ කියන්නේ ඒ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණේ ඒ දක්වන මූලික හය හැරෙන්නට තවත් ආකාර කීපයක් ගැන සාකච්ඡා වෙනවා මේ අටුවාවේ. එක මම ඇත්තටම මේක පරිවර්තනය කරලා නැහැ මේ 26 27 පිටුවල. ඉතින් සරල පරිවර්තනයක් කරොත් මෙතනදි මේ කරන්න අදහස් කරනවා. මේකේ පාළි තියෙන්නේ, කියන්නේ අටුවාවේ තියෙන්නේ පාලි මුත්තකේන පණ අට කතා නයන අපරාපිච්ච පඤ්ඤත්තිය. ඒ කියන්නේ පාලියේ නොයදුණු අර අභිධර්ම පිටකේ ඒ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණයේ පෙළට නොයදුණු නමුත් අට කතා නයන අටුවා වේ ආපු ආකාරයකට අපරාපිච්ච පඤ්ඤත්තිය තවත් පැනවීම සය ආකාරයක් වෙති කියලා. දැන් මේ අට කතා කියලා මෙතන මේ අදහස් කරන්නේ මේ සම්බුද්ධව ස්වාමීන් වහන්සේ මේ අභිධර්ම අට කතාව ලියන්න පාදක කරගත්ත ඊට අතීතයේ පැවතුණා වූ ඒ මහා විහාර වාසීන් සතුව පැවතුණා වූ අභිධර්මයේ පිළිබඳව අට කතාවක්. එතකොට ඒ අට කතාව පදනම් කරගෙන තමයි මේ පංච ප්‍රකරණ අට කතාව ලියන්නේ. ඉතින් ඒකයි මේ කියන්නේ පාලියෙන් මිදුණු අට කතා වෙන ආකාරයකට තවත් හයක් තියෙනවා කියලා. එතකොට විජ්ජමාන ඒක හය වොන්න දක්වන විජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමාන පඤ්ඤත්ති විජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති විජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති इति කියලා අන්නේ හයක් දක්වනවා. එතකොට ඒ කියන්නේ ඒක සිංහලින් කියන විද්‍යමාන පැනවීම අවිද්‍යමාන පැනවීම විද්‍යමානේන අවිද්‍යමාන පැනවීම අවිද්‍යමානේන විද්‍යමාන පැනවීම විද්‍යමානේන විද්‍යමාන පැනවීම අවිද්‍යමානේන අවිද්‍යමාන පැනවීම. පස්සේ කියනවා තත්ත කුසලා කුසලස්සේව සච්චිකට්ට පරමත්ත වශයෙන් විජ්ජමානස්ස. මෙහිලා කුසල අකුසල වගේ සච්චිකට්ට පරමත්ත වශයෙන් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන්. එතකොට මේ මෙතන පරමත්ත කියන වචනේ මේ අටුවාව යොදන්නේ සැබෑවටම ඇති කියන අර්ථයෙන්. සච්චිකට්ට පරමත්ත වශයෙන් විජ්ජමානස්ස විද්‍යමාන වූ සතෝ සම්බුද්දස්ස ඇති. එතකොට පවත්නා වූ සම්බුතස්ස ධම්මස්ස පඤ්ඤාපන ධර්මයන්ගේ පැනවීමක් වේද විජ්ජමාන පඤ්ඤත්ති නාම එය විජ්ජමා විද්‍යමාන පැනවීම නම් වෙති කියන කතයි මේ කියන්නේ. කියන් දැන් මේ පාලීනිති හය ආකාරයෙන් කියපු පළවෙනි ආකාරයේ විද්‍යමාන පැනවීම කියලා කියන්නේ අටුවාව කියනවා කුසල අකුසල වගේ සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වන්නා වූ ඇති සැටියෙන්ම ඇත්තා වූ ධර්මයන් යම් ආකාරයකින් පණවනවද අන්න ඒවට කියන විද්‍යමාන පැනීම් කියලා. කියන්නේ ඔය අර්ථකථය අදහස් කරන්නේ දැන් ප්‍රඥාව කුසල පැත්තෙන් ගත්තොත් ශ්‍රද්ධාව විරිය සතිය සමාධි මේ වගේ කුසල ධර්මයන්ට දුන්නා වූ නාමකරණයන් තියෙනවා. අන්න ඒ නාමකරණයන් දීලා තින්නේ ඇත්තටම සත්ව సంతානයක් තුළ ඇති වෙන්නට පුළුවන් සත්‍ය වූ අනන්‍ය වූ ධර්ම. එතකොට ඒවට ඒ දුන්නා වූ සතිය ප්‍රඥාව සමාධිය වගේ එනම් වලට කියනවායි නම් විද්‍යමාන පැනවීම කියලා තමයි මේ කියන්නේ. තත අවිජ්ජමානස්ස ඊට පස්සේ කියනවා අවිද්‍යමාන ඒ වගේම මේ ලෝකේ ඇත්තට නැති ලෝක නිරුක්තිමත් සිද්දස්ස වචන විතරක් භාවිතා වෙනවා මිනිස්සු අතරේ. නමුත් ඒ වචනෙන් කියන ආර්ථයක් නැහැ කියන එක තමයි මේ කියන්නේ. ඉත්ති පුරුසාදිකස්ස පඤ්ඤාපන ස්ත්‍රී පුරුෂයන් වැනි ස්ත්‍රී පුරුෂ වැනි නාමකරණයන් කියන එක තමයි මේ අදහස් කරන්නේ. අවිජ්ජමාන පඤ්ඤත්ති නාම. එතකොට අර්ථ කතාවේ අදහස් කරනවා මේ ස්ත්‍රිය පුරුෂයා කියනේ භාෂාවේ දෙන වචන දැන් මේ පාලි භාෂාව සම්බන්ධයෙන්. ඒතර පාලි භාෂාවේ දෙන වචන වල වචන මාත්‍ර අදහසක් විතරයි තියෙන්නේ ලෝක නිරුක්තිමත් සිද්දස්ස. ඒ කියන්නේ මේ වචන මාත්‍ර අදහසක් විතරයි ඒ වචනෙන් කියවෙන සත්‍ය වූ අනන්‍ය වූ ආකාරය නැතේ කියලා අදහසක් තමයි කියන්නේ. එතකොට ඒ වගේ වාක්‍ය වලට ඒ වගේ ස්ත්‍රී පුරුෂ වගේ වචන වලට කියනවය අවිද්‍යමාන පැනවීම කියලා. ඊට පස්සේ කියනවා සබ්බාකාරේනපි අනුපලබ්බනියස්ස සියලු ආකාරයෙන් නොලැබෙන්නා වූ වාචාවත්තු මත්තස්සේව පංචම සත්‍යාධිකස්ස තිට්ඨියානං අනුපකති පුරිසාධිකස්සවා පඤ්ඤාපනාපි අවිජ්ජමාන පඤ්ඤත්තියේව. එතකොට කියනවා දැන් ස්ත්‍රිය පුරුෂයා වගේ වචන වලටත් වඩා ඒ කියන වචනේ කිසිම අර්ථයක් නැති සියලු කොයියා පැත්තෙන් බැලුවත් ඒකේ මේ අර්ථයක් පේන්නේ නැති නිකන් වචන මාත්‍රයක් විතරක් වෙන වාචා වත්තු මත්තස්සේව කතා කරන්න වස්තු මේ කතා කරන්න යෙදෙන වස්තුවක් විතරයි. හරියට පංචම සත්‍යාධිකස්ස මේ පස්වැනි සත්‍ය වගේ දැන් චතුරාර්ය සත්‍යට එහා ගිය පස්වැනි සත්‍ය වගේ තිට්ඨියාන මේ අන්‍ය තීර්ථකයන්ගේ අනුපකති පුරිසාධිකස්සව. එතකොට මේ අන්න තීර්ථකයන් අතර තිබිලා තියෙනවා මේ අනුගවාදයක්. ඒක තමයි මේ කියන්නේ අනුපකති පකතිවාදයක් කියලා එකක් තිබිලා තියෙනවා තව එකක්. ඒක හරියට ඔය අද කාලේ තියෙන මේ විශ්ව ශක්තිය වගේ. යන්නේ ඒ වගේ මේ විශ්ව ශක්තිය කියලා අර්ථ දක්වන්නේ මේ පකති කියලා කියන්නේ ඒ වගේ මේ නිකන් හැම තැනම තියෙන ස්වභාවයක් වගේ ප්‍රකෘති. ඒ වගේම අනිත් තීර්ථකයන් අතර තිබිලා තියෙන අනුකතාවකුයි ඔය දැන් කාලේ තියෙන විශ්ව ශක්ති වගේ කතාවකුයි සමහරවිට පුරුෂාදී පුරුෂයන් ගැන තියෙන කතාවක්. මෙන්න මේ වගේ ඒ යොදන වචන පඤ්ඤාපනාපි අවිජ්ජමාන පඤ්ඤත්ති ඒව. ඒ කියන්නේ මෙතනින් අදහස් කරන්නේ අර සබ්බාකාරේනපි අනුපලබ්බනේ යස්ස කිව්වේ අර දැන් ස්ත්‍රී පුරුෂ කියලා නම් කියුවේ අඩුගානේ මේ ස්ත්‍රී ආකාර පුරුෂාකාර මිනිස්සුන් කෙරෙහි විද්‍යමාන වෙනවා නමුත් ස්ත්‍රියක් පුරුෂයෙක් නෑ කියන අදහසින් තමයි අර ස්ත්‍රී පුරුෂ කියන වචන අවිද්‍යමාන පැනවීම කියලා මේ අට කතා කියන්නේ. ඊටත් එහා ගිහිල්ලා මේ ඔය අනිතීර්ථකයන්ගේ මේ අනුවාද ප්‍රකටිවාද ඒවට කිසිම ඒකට සාධක නෑ. අර ස්ත්‍රී පුරුෂ කියන කියන පුද්ගලයන්ට තියෙන ඒ තරම්වත් සත්‍ය දෙයක් මේකට ගෑවිලා නෑ කියන එක තමයි මේ කියන්නේ. සාපන සාසන ශාසනාවචරා නොහෝතීති ඉඳන ගහිත ඒවා ඒ වගේ ඔය අනිතීර්ථකයන්ගේ සතුව තියෙන ඔවුන් පනවනේ අවිද්‍යමාන පැනවී මේ ශාසන අවචර මේ ශාසනයට අදාළ නැති හින්දා මෙතනදී අපි සලකා බලන්නේ නැහැ කියලායි කියන්නේ. ඉති ඉමේසං විජ්ජමාන අවිජ්ජමානානං විකප්පන වශයෙන් සේසා වේදිතබ්බ. එතකොට මේවා සංකලනයක් වශයෙන් මේ විද්‍යමාන අවිද්‍යමාන දේවල් වල සංකලනයක් වශයෙන් අර ඉතුරු හතර. ඒ කියන්නේ අර උඩ දැක්වුවේ විද්‍යමාන අවිද්‍යමානෙන් විද්‍යමාන පඤ්ඤත්ති විද්‍යමානෙන් විද්‍යමාන පඤ්ඤත්ති ඉඳලා ඒ දෙකත් එක්ක එන ඉතුරු දෙක මේවා අර මුල් දෙකේ කියන්නේ විද්‍යමාන පැනවීම සහ විද්‍යමාන පැනවීම වල සංකලනයක් වශයෙන් දැනගත යුතුයි කියලා අටුවාවේ ඒ සඳහන් කරනවා. ඒතර මේ ඡේදය පෙන්වන්නේ මේ නොඑක ලෝක ධර්මතාවලට දුන්නු නාමකරණයන්ගේ ප්‍රභේදයක්. මේ නාමකරණයන් තවත් ඒ ලක්ෂණ අනුව වෙන් කරලා තියෙනවා. මෙන්න මේ වගේ නාමකරණය වලට අපි කියමු විද්‍යමාන පැනීම. මේ වගේ නාමකරණයන්ට අපි කියමු අවිද්‍යමාන පැනීම කියලා. ඒකේ නාමකරණයක් තව ඒක මේ ගැන විශේෂත්වයේ සලකන මේ වගේ වචන ඇත්ත කියන වචන මේ වගේ වචන කිසිම අර්ථයක් නැති බොරුවක් පෙන්වන්න කරන වචන කියලා අර වචන ගැන විශේෂත්වයක් තමයි මේ සලකලා තියෙන්නේ. ඊළඟට කියනවා අටකතා මුත්තකේ 26 වෙනි පිටුවේ අවසාන භාගයේ අටකතා මුත්තකේන පන ආචාර්ය නයන අපරාපිච්ච පඤ්ඤත්තිය. දැන් මේ බුද්ධගෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මේ ඒකට අර පාදක වුණානේ ඒ කාලේට ඉස්සෙල්ලා තිබ්බ අභිධර්ම අටුවාව එම අටුවාවෙත් නැති. නමුත් ආචාර්ය නයන මේ සමහර විට උන්වහන්සේගේ ආචාර්ය කෙනෙක් කියන එහෙම නැත්නම් ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ආචාර්යයන් වහන්සේ කෙනෙක් කියන ආකාරයට තවත් හය ආකාරයක පැනවීම ගැන කතාබහ වෙනවා කියලා මේ කියන අපරාපිච්ච පඤ්ඤත්තිය ඒවා කියලා දෙනවා. උපාදා පඤ්ඤත්ති, උපනිදා පඤ්ඤත්ති, සමෝදාන පඤ්ඤත්ති, උපනික්කිට පඤ්ඤත්ති, තජ්ජා පඤ්ඤත්ති, සන්තති පඤ්ඤත්ති කියලා හයක් දක්වනවා. උපාදා, උපනිදා, සමෝදාන, උපනික්කිට, තජ්ජා, සන්තති පඤ්ඤත්ති කියලා. ඒතර අන්න ඒ එතකොට දැන් මෙතන පාලියේ තිබ්බ හයක් තිබ්බා. පාලීන්ටි අටුවාවේ තිබ්බ හයක් ගැන දැන් මේ ස්පොට් කලින් ඡේද සඳහන් කළේ. දැන් මේ කියන්නේ ආචාර්යයන් වහන්සේලා ඒ කාලේ කවුරු හරි කෙනෙක් කියපු තවත් පැනවීම ආකාර හයක් ගැන. එතකොට එන්නේ විස්තර කරන 27 පිටුවේ ඉහළ සිට රූප වේදනාදී ඒකත් වෙනවා අඤ්ඤත් වෙනවා රූප වේදනාදෝ විය සච්චිකට්ට පරමත්තේන අනුපලබ්බ සබාවෝපි රූප වේදනාදි බෙදේ කන්දේ උපාදාය නිසාය කාරණංකත්වා සම්මතෝ සත්තු තානි තානි අංගානි උපාදාය රතෝ ගේහම් මුට්ටි උද්දනං චිත තේතේ යේ රූපාදේ උපාදාය ගටෝපටෝ ඡන්ද සූර්ය පරිවර්තේ උපාදාය කාලෝ දිසා තන්තම් භූත නිමිත්තං චේව භාවිනා භාවනානි සංසුප්පා ආනිසං සංච උපාදාය නිසාය කාරණංකත්වා සම්මතං තේන තේන ආකාරේන පටිතං උග්ගහන නිමිත්තං පටිගාම නිමිත්තං තයන් යේ රූපා උපාදා පඤ්ඤත්ති නාම. දැන් මේ එකම දේවල් තමයි එක එක විදිහට මේ අර්ථ දෙකකින් මේ අටුවාවල මේ සිද්ධ කරන්නේ අමුතු අලුත් දෙයක් නෙමෙයි. එතකොට ඒ උපාදා පඤ්ඤත්ති කියලා මේ සඳහන් කරපු ඒ අවසාන පඤ්ඤත්ති ආකාරවල පැනවීම ආකාර හයේ මුල් එක තමයි මේ උපාදා පඤ්ඤත්ති කියලා අදහස් කරපු එක දැන් විස්තර කරන්නේ. කියන්නේ රූප වේදනාදී ඒකත් තේනවා අඤ්ඤත් තේනවා රූප වේදනාදී සච්චිකට්ට පරමත් තේන අනුපලබ්බ ස්වභාවෝපි. දැන් මේ කියන රූප වේදනා වගේ කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් වගේ ඒකාන්තාර්ථයකින් හරි අනික් අර්ථයකින් හරි සත්‍ය සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් දකින්ට නොලැබෙනා වුණත් නමුත් මේ රූප වේදනාදි ભેදේ කන්දේ උපාදාය නිසායි කාරණං කත්තා. එම ස්කන්ධයන් කරණ කොටගෙන ඒවා මත පිහිටන ඒවා නිසාය ඒවා නිසා මේ සත්වයෝ සම්මත කරන මේකෙන් ලෝකයා සම්මත කරන සත්තු ඒ කියන්නේ මේ සත්වයා කියන එක දැන් අපි සත්වයක් නෑ කියලා කිව්වට මේ වාක්‍යයෙන් අදහස් කරන්නේ සත්වයක් කියලා දෙයක් ගැන මිනිස්සු කතා කරන්නේ මේ රූප වේදනා වල පැවැත්මක් නිසානේ. එතකොට සත්වයක් නෑ කිව්වට ඒකට පසුබිම් වෙච්ච රූප වේදනාදී කතාවක් තියෙනවානේ. ඉතින් ඒ වගේ මේ යමක් පසුබිම් කරගෙන උපාදාය යමක් පිහිට කරගෙන නිස්රය කරගෙන යමක් අපි පණවනවාද ඒ වගේ පණවන දෙයකට උදාහරණයක් තමයි මේ දක්වන්නේ මේ අටුවාවේ සත්වෝ කියලා. එතකොට අන්න ඒ සත්වයා කියන එක. එතකොට අන්න ඒවටගේ ඒවට කියනවා උපාදා පඤ්ඤත්ති කියන එක. කියලා මේක ආචාර්ය මතයක් තමයි මේ අපේ පොතේ සඳහස් කරන දෙයක් නෙමෙයි. උපාදා අර්ථයක් තියෙන දෙයක් ලෙස අපි කියන එක නෙමෙයි. උපාදා පඤ්ඤත්ති කියලා කියනවායි කියලා මේ අභිධර්ම අට කතාවේ සඳහන් වෙනවා. තවත් උදාහරණයක් ඇරෙයි තව එකක් දක්වනවා. ඒ අංගයන් කරන කොටගෙන තානි තානි අංගානි උපාදාය. රතු එක්තරා වාහනය කියලා යමක් කියනවනම් ගේහන් ගේය කියලා. මුට්ටි මේ අත මිට මෙලවුවාම ඒ අත් මිටට උද්දනන්ති ලිපකට. ඒතර ලිපක් කියලා ගත්තාම ඒකේ සමහරට ලිප්පේ ලිපුදුනේ මේ ගල් කීපයක් එකතු කරලා එක ආකාරයකට සකස් කරාම ලිප කියලා කියනවා. අන්න ඒ වගේ ඒ අංගයන් වල ඒක රාශි වීම කරන කොටගෙන තියෙන දේ ඒ වගේ යොදපු නමුත් දැන් ඉතින් මේ අදහස් කරන්නේ වාහනය කියන නම මගේ කියන නම. දැන් ගේ කිව්වම උළු ගඩොල් එතකොට දැව දඬු වගේ ඒවා කරන කොටගෙන ගේ කියන නම පැනවෙනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට අන්න ඒවටත් කියනවා උපාදා පඤ්ඤත්ති කියලා තමයි මේ කියන්නේ. තවත් උදාහරණ දක්වනවා. තේතේ ඒව රූපාදේ උපාදාය ගටෝ පටෝ. එතකොට මේ ගටේ කියලා කියන්නේ මේ කලය. ඒ කලය සෑදිලා තියෙන මොනවා හරි රූප සමූහයක් කියලා අරගෙන අන්න ඒ රූප සමූහය ගැන සලකලා කලය කියන ආකාරයේ මිනිස්සු පනවනවා නම් කලය කියන නම පනවනවා නම් පටෝ ඒ කියන්නේ මේ රෙදි පටයක් ගැන වෙන්නේ තු මේ කියන්නේ. ඒ කියන්නේ නූල් සමූහයක ඒ මැස්මක් කරන කොටගෙන ඒ රෙදි පටයක් කියලා යමක් ඒ නමක් පනවනවා නම් චන්දසූරිය පරිවත්තාදී උපාදාය මේ හඳ සඳහිරු දී කැරකවිල්ල කරන කොටගෙන කාලය කියලා දෙයක් දැන් මෙච්චර කාලයක් ගත වුණා දවසක් ගෙවුණා වගේ ඒ දෙයක් මිනිස්සු පනවනවා නම් කාලයේ දිශාව කියන එක මේ උතුරු දකුණු වගේ ඒ දිශා කියන ඒ වචනය තුලින් යමක් පනවනවා නම් ඒ වගේම තන්තං භූත නිමිත්තං චේව භාවනා සංස උපාදාය දැන් ওই භාවනා කරනකොට එන කාරණයක් මේ කියන්නේ. ඒ දැන් කසින භාවනා විශේෂයෙන් කරනකොට ඒ සමහර යෝගීන් ওই මැටි පිඩ එතකොට වතුර සරාවක් මේ වගේ දෙයක් මේ ගන්නවා භාවනා ආරම්භන වශයෙන්. ඒ වගේ දෙයකට කියනවා මේ කසින මණ්ඩලය වගේ නම් දීලා තියෙනවා. ඒ වගේම භාවනා නිසංසන්ත උපාදාය නිස්සයන් කාරණංකත්ව සම්මතන් තේන තේන කාරණ උපට්ඨිතං උග්ගහ නිමිත්ත. ඒ වගේම භාවනා කරනකොට සමහරට අර සිතට ඉදිරියට පැනවෙන නිකන් එක එක රූප හටහන් තියෙනවා. අන්න ඒවා සිතට ප්‍රබලව වැටෙනකොට ඒවට කියන උග්ගහ නිමිත්ත. තවත් ප්‍රබලව වැටෙනකොට කියන පටිභාග නිමිත්ත කියලා. අර හිතින් ඔය මොනවා හරි මැටි පිටක් දිහා බලලා රතු පාට රවුමක් දිහා බලලා ඊට පස්සේ ඒක හිතින් දිගට මෙනෙහි කරනකොට කැලස් අඩු වෙනකොට ඊට පස්සේ ඒක සිතට හොඳට සිත ඉදිරියේ පේනා වගේ වැටෙනකොට මුලින් වැටෙන අවස්ථාවට කියන උග්ගහන නිමිත්ත කියලා. ඒක ගැඹුරින් හොඳට ඒකම සිත කිඳා බහැලා තියෙන අවස්ථාවට කියන පටිභාග නිමිත්ත කියලා. අන්න ඒ වගේ ඒ මොනවා හරි නම් යදුවන ආයන් ඒව රූපව උපාදා පඤ්ඤත්ති නම්. එතකොට අර ඒවටත් කියනවායි උපාදා පැනවීම කියලා මේ දිගහ ඡේදයකින් මේ කාර්තයක් දෙන්නේ. එතකොට පඤ්ඤාපේ තබ්බට්ඨේන චේසා පඤ්ඤත්තිනාම න න පඤ්ඤාපනට්ඨේන. මේවා මේ පැනවිය යුතු යන අර්ථයෙන් පඤ්ඤත්ති වෙනවය. න පඤ්ඤාපනට්ඨේන පනවන අර්ථයෙන් නෙමෙයි. යාපන තස්සත්ස්ස පඤ්ඤාපන, මේ මේ ඔය උඩින් සඳහන් කරපු ඡේදවල ඒ සඳහන් කරන ධර්මයන්ගේ ඒ අර්ථයන් ගේ පැනවීම කියන්නේ නාමකරණයක් වෙනවද? අයන් අවිජ්ජමාන පඤ්ඤත්තියේව, මෙය අවිද්‍යමාන පැනවීම වෙනවාය කියලා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ එහෙම අදහස් කරේ. මේ කියපු එකක්වත් ඔන්න අටුවාවේ අදහස් කරනවා. මේ අටුවාචාරින් වහන්සේලා මේ රූප වේදනා වගේ විද්‍යමාන පැනවීම, ඒ කියන්නේ රූප වගේ කරන නාමකරණය. ඊට පස්සේ මේ නමුත් ඒවා පසුබිම් කරගෙන පනවන වෙන වෙන සත්වය, තවත් රූපවල සමූහික එකතු වීම කියලා යටුවාවේ හිතනේ රතය, ඒ වගේ ඒවගේ උදුන ලිප, ඒ වගේ ඒවා මේ අවිද්‍යමාන පැනවීම තමයි කියලා. එතකොට මෙතන ටිකක් මේ අවසාන වාක්‍ය පඤ්ඤාපේ තබ්බට්ඨේන චේසා පඤ්ඤත්ති නාමන පඤ්ඤාපනට්ඨේන යාපන තස්සත්ස්ස පඤ්ඤාපන අවිජ්ජමාන පඤ්ඤත්තිව. මෙන්න මේක මේ කළුකුරේ නීරක් ගහලා තියෙන්නේ, මේ හයිලයිට් කරලා. මෙතන මේ එක්තරා මේ නොත්තුණින් තමයි මට පේන්නේ අර මේ පඤ්ඤත්ති කියන එකට අර්ථ දෙයාකාරයක් නිකන් පෙන්වා වාගේ. ඒ කියන්නේ ඔය ගෙවල් දොරවල් ඒවා හරියට මොකද්ද කියන්නේ කියලා මෙතන පැහැදිලි නෑ. මොකද මේ වැරදි අර්ථයක් ගොනු කරන නිසා. නමුත් මේ මෙතනින් තමයි මේක ටිකක් පටන් ගත්තේ කියලා පේන්න තියෙනවා. එතකොට ඔය සත්වයා, ඒ වගේ මේ ගෙවල් දොරවල් උදුන වාහනය, එතකොට ඒ වගේ දේවල් මෙන්න මෙතන පෙන්නවා නිකන් මේ සත්‍ය වශයෙන් නෑ. නමුත් මේ ස්කන්ධයන් නිසා පසුබිමේ තියෙනවා විතරයි, සත්‍ය වශයෙන් නැහැ කියන අදහසක් පෙන්නනවා. මේ කාරණේ අපි ඇත්තට සුදුසු කාරණයක් ලෙස දකින්නේ නැහැ. මොකද මේ මෙතන මේ සමහර අය මේක වැරදියට ගන්න පුළුවන්, එක එක අර්ථ විදිහට ගන්න පුළුවන්. දැන් ගෙවල් දොරවල් යාන වාහන සත්‍ය වශයෙන් නැහැ කියන එක, කියන්නේ එකක් අර බුදුදහමේ කියන අර නැත කියන අන්තයට යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන අතරේ අපිට හැඟෙනවා මේක මේ නැත කියන අන්තයට එක්තරා යෑමක් මේ තුල සිද්ධ වෙනවා කියලා. විශේෂයෙන්ම මේ රූපාකාර සම්බන්ධයෙන් දැන් සත්වයේ පුද්ගලයේ ආත්මයක් අපි දිට්ටි වශයෙන් නැහැ කියන එක ගැටලුවක් හැටියට අපි දකින්නේ. දැන් අපි සත්වයේ නැහැ කියන අතරේම ස්කන්ධයන් තියෙනවා කියන අදහස එන්න ඕනේ එකපාරටම. දැන් බෞද්ධයෙක් නැහොත් සත්වයෙක් ඉන්නවද කියලා, බෞද්ධයෙක් නැහොත් කවුරු හරි එකපාරටම සත්වයෙක් නැහැ කියලා කිව්ව ගමන් මේ යහන පුද්ගලයා එක එක දේවල් හිතා ගන්න පුළුවන්. මුකුත් නැද්ද සත්වයෙක් නැහැ කිව්වහම? එහෙම නැත්නම් මේක හීනයක්ද, මොකක්ද මේ කියලා. එතකොට අපි යමක් මේ වගේ දේවල් නැහැ කියනකොටම අනික් අතට ස්කන්ධය ඇත කියන අර්ථය දීගෙන තමයි එහෙම කියන්න ඕනේ. නැත්තම් මෙතන ලොකු පටලැවිලි ඇති වෙන තැන් මේවා. ඉතින් මේ වාහන, ගෙවල් දොරවල් මේ නෑ කියන කතාව මුලින්ම පටන් ගත්ත තැනක් වගේ තමයි මේ පේන්නේ. මේ මෙන්න මේ අටුවා වාක්‍යයෙන් ඇත්තට විදිහින් අටුවාචාරින් වහන්සේ කියන කාරණයක් ලෙස නෙමෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ, ඒ කාලේ හිටපු ආචාර්ය මතයක් ලෙස. එතකොට මෙන්න මෙතන ඊට පස්සේ යන සිංහල අර්ථ දෙකේ 27 පිටුවේ දෙවෙනි ඡේදය පංචප්පකරණ අටකතා අභිධර්මයේ අවසාන ප්‍රකරණ පහ සඳහා අටකතාවයි. එතකොට මේ ඡේදය අදහස් වෙන දේ අපි සඳහන් කරන්න යදුන. එතකොට අවසාන ඡේදයෙන් කියන්නේ විස්තරාර්ථයෙන් සඳහා ඊතර්ථ කතාවේ ඡේද දැක්වුවද මේ පරිවර්තනය කරන්නට ගියොත් මේ කියවන පාඨකයාට තවත් අවුලකට පත් වෙනු ඇත. නමුත් මම මේ දැන් මේ හඬපටයක් වශයෙන් මේක පරිවර්තනය කරන්නට යෙදුණා. නාමකරණයේ ප්‍රභේද කිරීමක් මෙම ඡේදවලින් දැක්වේ. විද්‍යමාන දේවල් සඳහා වූ නාමකරණයේ විද්‍යමාන පැනවීම අරහන් ඇතුළේ විද්‍යමාන පඤ්ඤත්ති, එවැගේම අවිද්‍යමාන සඳහා නාමකරණයේ අවිද්‍යමාන පැනවීම ලෙසත් දැක්වේ. මෙතන සිදුවී ඇත්තේ නාමකරණය ගැන නාමකරණය. භාෂාවේ විවිධ වචන ගැන හඳුන්වා දීමකි. වචන වලින් හැඟෙන දේ සලකාගෙන වචන නිර්වචනය කිරීමකි. මම හිතනවා මෙතන අදහස හොඳට හිතට ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දැන් මේ කතා මුලින් පටන් ගත්තෙත් පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය ගැන විස්තරයක් කියන්න ගිහිල්ලානේ. ඒ කියන්නේ මේ බුදුරන් වහන්සේ ධර්මය දේශනා කරන ශෛලිය, ඒකේ ගුණධම් කරුණු ගොනු කරන ආකාරය වචන වශයෙන් ඒක ගුණ වෙන ආකාර කීපයක් තමයි අර මේ මුලින් පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණේ දක්වන්නේ. ස්කන්ධ පඤ්ඤත්ති, ධාතු පඤ්ඤත්ති, ආයතන පඤ්ඤත්ති, ඉන්ද්‍රිය පඤ්ඤත්ති. එතකොට ওই වගේ උතන හයක් වෙන අවසාන එක තමයි පුද්ගල පඤ්ඤත්ති කියලා. එතකොට ඒකම තවත් දුරට විස්තර කරගෙන ගිය එකක් තමයි මේ අටුවාවේ සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මේ අපි භාෂාවේ වචන යොදන ආකාරය අනුව මේ ඒ භාෂාවේ වචන ගැන තවත් නිර්වචනය කිරීමක් කෙටියෙන් කිව්වොත් ඒකම තමයි මේ කියන්නේ. එතකොට දැන් රූප, වේදනා වගේ වචන වලට අට කතාවේ කියනවා ඒ වචන යමෙක් පාවිච්චි කරනවා නම් ඒවා විද්‍යමාන පැනවීම. එතකොට අටුවාවේ අදහස් කරන යම් ලෝකේ නැතේයි කියලා හිතන දෙයක් කුට යමෙක් වචනයක් පාවිච්චි කරනවා නම් ඒක අවිද්‍යමාන පැනවීම. ඉතින් මේක අහනකොට සමහර විට මේල වචන ගැන කතා කිරීමක්ද, වචනෙන් කියන අදහස් කරන දේ ගැන කතා කිරීමක්ද කියලා නිකම්ම පටලවිල්ලක් ඇති වෙනවා. ඒ පටලවිල්ල තමයි ඇත්තටම දුර දිග ගියේ. ඉතින් 28 වෙනි පිටුවේ දෙවෙනි ඡේදය ගත්තොත් මේ අනුව රූප, වේදනා, සංඥා ආදී වචන විද්‍යමාන පැනවීම ලෙසටද, ස්ත්‍රී පුරුෂයා පුද්ගලයා ආදී වචන අවිද්‍යමාන පැනවීම ලෙසද දැක්වේ. එතකොට මේ කතා කරන්නේ හොඳට මතක තියාගන්න ඕන මුලින් ආවේ මේ වචන ගැන කතා කිරීම. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂයා නැති බව සහ රූප වේදනා ඇති බව කියන යන කතාවක් නෙමෙයි. එහෙම බදේකුත් අටුවාවේ අදහස් කළාට මේ අටුවාවේ මුලින් මේ අදහස් කරන්නේ ඒ වචන වලට අපි කියමු විද්‍යමාන වචනය, එහෙම නැත්නම් විද්‍යමාන පැනවීම සහ අර ස්ත්‍රී පුරුෂයා වගේ යොදන මිනිස්සු සමාජයේ භාවිතා කරන වචන වලට අපි කියමු අවිද්‍යමාන පැනවීම කියන එක තමයි මේ කියන්නේ. ඊට පස්සේ ඡේදයේ විද්‍යමාන අවිද්‍යමාන සුසංයෝග සලකාගෙන තවත් ආකාර සතරක් දක්වා තිබේ. ඒක සඳහන් කරන්න යෙදුණා. ඒ කියන්නේ දැන් ස්ත්‍රියගේ රූපය කිව්වොත් ඒක අටුවාවේ අදහස් කරනවා. ඒක ස්ත්‍රිය කියන්නේ නෑ, රූපය කියන එක තියෙනවා ඇත්තටම. එතකොට එතන අවිද්‍යමාන දෙයකුයි විද්‍යමාන දෙයක සුසංයෝගයක් තියෙනවා. ඒකත් අර පැනවීම ආකාර අර හයක් කතා කරපෙකේ එක ආකාරයක්. ඒ කියන්නේ දෙවෙනි පැනවීම ආකාර හය එක ආකාරයක්. මීට අමතරව ආචාර පරම්පරාවෙන් තවත් ආකාර සෑයක් ගැන අවසාන ඡේදයෙන් දැක්වේ. උපාදා පඤ්ඤත්ති, උපනිදා පඤ්ඤත්ති යන ආදී වශයෙන් දක්වා ඇත්තේ මාචාර්ය මතයෙන්. සියල්ල ගත්තට පැනවීම ආකාර 18ක් දක්වා ඇත. ඔක පැහැදිලි කරලා හිතනවා. එතකොට මෙන්න මේ 28 වෙනි පිටුවේ අවසාන ඡේදය වැදගත්. මුල් ඡේදයෙන් දක්වන ආකාර සයිකසේ විත අවසානයෙන් දක්වන උපාදා පඤ්ඤත්ති ආදී ගැන කියවන පාඨකයාට ඒවා නාමකරණය ගැන නාමකරණයක්ද නැතොත් සිත සාමග ඇතිවන හැඟීමක්ද, එසේත් නැත්තම් සිතට අරමුණු වන හැඟෙන දෙයක්ද නිශ්චය නොවේ. මම එකයි පෙර සඳහන් කරන්න යෙදුනේ දැන් මේ අවිද්‍යමාන පැනවීම කියලා කියන්නේ අර වචන සම්බන්ධයෙන් කියන කතාවක්ද, එහෙම නැත්තම් දැන් ඒ ස්ත්‍රී පුරුෂයා කියලා ඒ හිතට හැඟෙන දෙයක් තියෙනවද? මිනිස්සු කල්පනා කරනවා නේ විදිහට කෙනෙක්ා ස්ත්‍රියක් ගැන පුරුෂයෙක් ගැන සර්බබලධාරී දෙවියෙක් වගේ ලෝකේ මේ අටුවාවේ නැහැයි කියන දේවල් ගැන මිනිස්සු කල්පනා කරනකොට හිතට හැඟෙන දේ ගැනද මේ අවිද්‍යමාන පැනවීම කියන්නේ? නැත්නම් ඒ වගේ නැති දෙයක් හිතට හැඟෙන දෙයක් ගැන මිනිස්සු වචන භාවිතා කරනකොට ඒ වචන ගැනද විද්‍යමාන පැනවීම කියන්නේ කියලා ගැටලුවක් පටලවිල්ල මේ ඡේදෝස්සේ අනිවාර්යෙන් එනවා. දන්නා භාෂාවකින් යමක් අසන විට එහි අර්ථයද සිතරෙන ගේ. මොකද අපිට දැන් වචනයක් කියපු ගමන් මේ වචන ගැන නෙමෙයි අපිට හිතෙන්නේ වචනයෙන් කියන අර්ථය ගැන. උපාදා ආදී පඤ්ඤාත්ති ගැන ඇති විස්තරය අවසානයේ ඒවා අවිද්‍යමාන පඤ්ඤාත්ති ලෙස දක්වා ඇත. ගෙවල් දොරවල් ඇඳ පිටුමේ සයනවානාදී රූපාකාරද සත්‍ය පුද්ගලය ස්ත්‍රී පුරුෂයානාදී අවිද්‍යමාන ලෙස අටුවාවේ දක්වා ඇති දෙයට උදාහරණයි. සත්‍ය පුද්ගලයානාදී කෙසේ වෙතත් ඇඳ පිටුමේ සයනවානාදී රූපාකාර විද්‍යමාන දේ ලෙස දැක්වීම වෙනම විග්‍රහ කර යුතුය. අවු එතනත් ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් සත්වයෙක් නෑ පුද්ගලයෙක් නෑ කියලා ඇත්තටම බුදුදහමේ ඒක යදෙන විදිය ගැන ටිකක් විමර්ශනය කරන්න ඕනේ. අපි ඒක මෙතන විස්තර කරන්න යන්නේ. සාමාන්‍යයෙන් නැත කියන අන්තයට යනවට වඩා දැන් බුදුරජාන් වහන්සේ ගොඩක් වෙලාවට යොදන ශෛලිය තමයි රූපේ තුල ආත්මයක් නෑ, රූපං අනත්ත. එතකොට නිකං ආත්මයක් නෑ කියන වාක්‍යයට වඩා හරි අර්ථය කියලා අපිට හිතෙන්නේ රූපේ තුල ආත්මයක් නෑ, වේදනාව තුල ආත්මයක් නෑ. මොකද රූපය අරමුණු කරගෙන වේදනා සංඥා අරමුණු කරගෙන තමයි පෘථග්ජන කෙනෙක් කෙරෙහි ඒ ආත්ම දෘෂ්ටියක් උපදින්නේ. එතකොට ඒකම කඩන්න අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපය තුළ වේදනා තුළ ඔබ ආත්ම දකිනවා, නමුත් ඒව තුළ ඇත්තට ආත්මයක් නැහැ කියලා. නිකන් ආත්මයක් නැහැ කියලා ත්‍රිපිටකයේ එහෙම යෙදෙන තැන් ඇත්තටම හොයාගන්න අමාරු. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපය අනිත්‍යද කියලා අහලා, එසේනම් අනිත්‍ය නම් මේ දුකද කියලා අහලා, ඒ ඉතින් අනිත්‍ය දුක් දෙයක් මේ මගේ මම ලෙස ගත යුතුද කියලා තමයි අහන්නේ. හැමතිස්සෙම අර ඒකට අරමුණු වන ඉලක්කයක් දක්වලා තමයි කතා කරන්නේ. නිකන් සත්වයක් නෑ, නිකන් පුද්ගලයෙක් නෑ, කොහොම එක මිනිහට විවිධ දේවල් හිතාගන්න පුළුවන්. සුද්දෙට කිව්වත් සුදු මනුස්සයෙකුට මේ සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ කියලා අර බෞද්ධයා හිතන විදිහට නෙමෙයි ඔහු හිතන්නේ. ඔහු වෙනම 아무තු දෙයක් හිතා ගන්න පුළුවන්. බෞද්ධයට සමායට මේ කියන කාරණේ ගැන අදහසක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක වෙනම විමර්ශනය කරන්න ඕනේ. මෙතනදී අපි ඒකට ගැඹුරට බහින්න අදහසක් නැහැ. එතකොට 29 වෙනි පිටුවට අපි යනවා. මෙලෙසින් අවිද්‍යමාන ලෙස අදහස් කළ දේවලට කළ නාමකරණේ නාමකරණය අවිද්‍යමාන පඤ්ඤාක්ති විය. ඊට පස්සේ වෙන වැදගත්ම කොටසක් නාමකරණේ නාමකරණේ ඊන අදහස් කළ දේ සමග පැටලි අවිද්‍යමානයේ සඳහා අවිද්‍යමාන පඤ්ඤාක්ති යන්නද පසු කාලීනව අවිද්‍යමාන කොටස ලොප්පි පඤ්ඤාක්ති යන්නද සමහර ආචාර්යවරු භාවිතා කිරීමට පටන් ගත්තා. ඔව් මෙන්න මෙහෙම තමයි උනේ. ඒ කියන්නේ මේ දැන් අවිද්‍යමාන පඤ්ඤාක්ති යෙදුවේ අර කෙනා අවිද්‍යමාන පැනවීම කියන දේ යෙදුවේ නාමකරණය සඳහා. නමුත් ඒක දැන් ඔය පැටලිලා මොකද වුනේ, ඇත්තට නැහැයි කියලා හිතෙන දේවල් වලට කෙලින්ම අවිද්‍යමාන පඤ්ඤාති කියලා යොදන්න ගත්තා. අවිද්‍යමාන කොටස ලොප් වෙලා පස්සේ කාලේ පඤ්ඤාති කියලා යොදන්න ගත්තා. ඒ කියන්නේ ඒක නිසා තමයි සත්‍ය වශයෙන් තියෙන දේවල් වලට පරමාර්ථත්, සත්‍ය වශයෙන් නැති දේවල් වලට සම්මුති කියලා toy අදහසක් ඔය පස්සේ කාලේ අපි ධර්ම පොත්වල ආවේ. දැන් ඒක සම්මුති වලට පාලියෙන් කියන වාක්‍ය පඤ්ඤාති නිසා. දැන් පඤ්ඤාති කියලක මුලින් පාමම පෙන්වලා දුන්නා. ඒක අදහස් කළේ මේ නාමකරණය සම්බන්ධව. නමුත් මෙන්න මේ ඡේදෝස්සේගිය පටලැවිල්ල තුල මේ අටුවා විස්තර තුල පස්සේ ඒක විකාශනය වෙලා සත්‍ය වශයෙන් නැති දෙයට පඤ්ඤාති කියන එක ඒක සිංහලෙන් පරිවර්තනය වෙලා සම්මුති කියන අදහස ගොඩනැගුණා. අර පඤ්ඤාති කියන එකේ තිබ්බ මූලික අදහස, ඒ කියන්නේ මේ නාමකරණය භාෂා විවහාරයේ සම්බන්ධ තියෙන අර්ථය යටපත් වෙලා ඔය පසු කාලීන ඔය දැන් සිංහල භාවිතා කරන බොහෝ අභිධර්ම පොත්වල ඒක කියදෙන්න ගත්තා. එතකොට මේන් නුවේ පටලැවිල්ලකි. උදාහරණයක් ලෙස ඔ බූරුවායක මං හිතන්නේ කොටස තියෙනවා. බූරුවා යන වචනය සලකා ගන්න. ඔව් එතකොට මේ වචනය ගැන කියපු කතා අන්තිමට පටලැවිල්ලක් වුණා. එතකොට මෙලෙස ඊට පස්සේ අට ඡේදෙට යනවා. මෙලෙස පරමාර්ථයේ විරුද්ධාර්ථයේ හැඟෙන වචනයක් ලෙස පඤ්ඤාති යන වචනයේදීම ආරම්භ විය. දැන් ඔව් සත්‍ය වශයෙන් නැතිදී එතකොට ඒකට යොදන්න තිබ්බා වුණනම් කියන පරමාර්ථයේ විරුද්ධාර්ථය ලෙස පරමාර්ථය නොවන දේ හැටියට අසත්‍ය කියන වචන තමයි ඇත්තටම බුදුදහමේ දෙන්නේ. දැන් සත්‍ය අසත්‍ය අසත් කියලා උකරනවා සංස්කෘතේ. එහෙම අර්ථයක් තමයි බුදුරන් වහන්සේ යමක් දේශනා කළා. දෙක කියන්නේ සත්‍යයි මේ දුක්ඛ සත්‍ය කියලා අපි යොදනවානේ. එතකොටේ සත්‍ය වශයෙන් ඇති, එහෙම නැත්නම් හට ගන්නා වූ අනිත්‍ය වුණාට හටගෙන නැති වෙන දෙයක්. එතකොට යමක් සිදු නොවුණා නම් නොවන්නේ නම් මේකට බුදුදහමේ යොදන වචනේ අසත්‍ය කියලා. ඒ වෙනුවට තමයි දැන් මේ පරමාර්ථය සහ සම්මුති කියන එක දැන් මෙහෙම හැදිලා ආවේ. එතකොට මෙලෙස පරමාර්ථයේ විරුද්ධාර්ථ හැඟෙන වචනයක් ලෙස පඤ්ඤත්ති යන වචනයේදීම ආරම්භ විය. මෑත කාලයේ පරමාර්ථ සම්මුති කතාවක් ගොඩනැගුණේ මෙලෙසිනි. එතකොට අභිධර්මයේ පැහැදිලි කරන මූලික ලියායක් ලෙස මේ අභිධර්ම දේශනාවේදී අපි අදහස් කරන දේශනාව වෙන්නේ ඔය පරමාර්ථ දේශනාවය කියලා. කුසල කුසල කියලා ඔය පෙළේ සඳහන් වෙන්නේ ඒ පරමාර්ථ ගැනේ කියලා කතාව ආවේ එහෙමයි. එතකොට ඇත්තෙන්ම ත්‍රිපිටකගත අභිධර්මයේ පරමාර්ථ සම්මුති කතාවක් කිසිම අයුරකින් සඳහන් නොවේ. අවිද්‍යමාන පඤ්ඤත්ති වචනය නිසා විද්‍යමානයට පඤ්ඤත්ති යනුවෙන් යොදනවා නම් විද්‍යමාන පඤ්ඤත්ති වචනය නිසා විද්‍යමානයටද පඤ්ඤත්තියයි යෙදිය හැකි. එවිට පරමාර්ථයට පඤ්ඤත්තියක් අනුයත. ඔව්. දැන් පෙර සඳහන් කළානේ මේ අටුවාවලම සඳහන් වුණා රූප වේදනා ඒව විද්‍යමාන පැනවීම විද්‍යමාන පඤ්ඤත්ති කියලා. එතකොට නැති ස්ත්‍රිය පුරුෂයා පුද්ගලයාත්ම වගේව අටුවාවේ නැහැයි කියලා අදහස් කරන ඒ වගේ දේවල් අවිද්‍යමාන පැනින්. ඒ අදහස් කළේ ඇත්තටම වචන සම්බන්ධයෙන්. එතකොට දැන් ඒ න්‍යායට අරන් බැලුවොත් සත්‍ය වශයෙන් නැති දෙයට නම් අවිද්‍යමාන පැනවීම කියන්නේ එහෙනම් අනිත් පැත්තට කාට හරි තර්කයක් දෙන්න පුළුවන් සත්‍ය වශයෙන් තියෙන දෙයට අපිට එහෙනම් කියන්න වෙනව නේද? විද්‍යමාන පැනීම කියන්නේ රූප වේදනා සංඥා ඒවට කියන්න වෙනවා. මේ කියන්නේ රූපය කියලා කියන වචනයට නෙමෙයි රූප කියලා අදහස් කරන දෙයට ඒ අනන්‍ය වූ ස්වභාවයට ඒ වේදනාවන්ට ඒවට කියන්න වෙනවා නේද? විද්‍යමාන පැනවීම විද්‍යමාන පඤ්ඤත්ති කියලා. එතකොට මොකද වෙන්නේ අර එහෙනම් පරමාර්ථ කියන එක දැන් විද්‍යමාන සත්‍යද එහෙනම් පරමාර්ථයටත් අපිට කියන්න වෙනවා විද්‍යමාන පඤ්ඤත්ති කියලා. ඒතර ඒකෙත් අර අරකට වෙච්ච වැඩේම විද්‍යමාන කොටස ලොප් කළොත් ඒකටත් කියන්න වෙනවා පඤ්ඤත්ති කියලා. එතකොට මේ පරමාර්ථ පඤ්ඤත්ති කතාවක් එක දැන දැමීමේ දෝෂය පැහැදිලි වෙනවා කියලා අපි හිතනවා. ඇත්තෙන්ම මෙම විකෘතිය වචන අතර පැටලවිල්ලක් පමණක් නොවේ. පසුව මෙය විදර්ශනා භාවනාව නොමග යැවීමටද බලපෑවේම බැලපෑ ආකාරය පසුව විස්තර කොට ඇත. දැන් කාට හරි හිතෙන්න පුළුවන් දැන් මේ ඔක්කොම මේ තික් වෙනකන් අපි කතා කරේ මේ එකක් පරමාර්ථ කියන වචනේ මේ අනන්‍ය වූ දේවල් වලට යෙදුව වැරදි කියන එක ත්‍රිපිටකයේ උදාහරණ තුනේ. ඊට පස්සේ සත්‍ය වශයෙන් ලෝකේ නැති දේවල් වලට බුදුදහමේ යෙදුව අසත්‍ය කියන වචනේ ඒකට මේ පඤ්ඤත් කියන වචනයක් ගාවගෙන ඒ යෙදුණු දෝෂයක් ගැන තමයි එක පැත්තකින් කතා කළේ. ඉතින් නමුත් මේ ඔක්කොම මේ වචන සම්බන්ධ පටලැවිල්ලක්නේ. ඉතින් ඒ වුණාට ඇත්තට එහෙනම් මේ පසුව කාලේ කියන මේ මූලික න්‍යාය හරි නේද? මේ මූලික න්‍යායයේ වැරද්දක් නැමෙයි නේද ඔබ වහන්සේ මේ මතු කළේ කියලා කාට හරි ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි දැන් ඉදිරියට විග්‍රහ වෙන්නේ. මේ මූලික න්‍යායයේ අපි වචන වල දෝෂ පැත්තක දැම්මත් ඇත්තට මූලික න්‍යාය ගැටලුවක් තිබෙනවාද කියලා ඉදිරියට සාකච්ඡා කරනවා. එතකොට මොකද එක දෝෂයක් තමයි දැන් ඔන්න සමහර වෙලාවෙ පස්ස කාලේ අපි දැන් පොත්වල දින පරමාර්ථ තමයි අනිත් ඒවා දැකගෙන ඒවා අනිත් දකින්න ඕනි. පඤ්ඤත්ති සදාකාලිකයි. ඒ තව අභිධර්ම පොතක සිංහල අභිධර්ම පොතක තියෙනවා මේ නෑ නෑ මේ පොතේ තියෙන මේ පඤ්ඤත්ති සදාකාලිකයි කියන එක වැරදි. පඤ්ඤත්ති කියන ඒවා ඒ නිට්ඨ හෝ අනිත්‍ය ලෙස නොකිය යුතුයි කියලා. ඉතින් අර එක පොතක පඤ්ඤත්ති සදාකාලිකයි කියන අදහස එන්නත් අපිට හිතෙන්නේ අර මේ දැන් පඤ්ඤත්ති කියලා අභිධර්ම පොත්වල මූලික වශයෙන් අදහස් කරන්නේ සත්‍ය වශයෙන් නැති දේ වුණාට සමහර අභිධර්ම පොත්වල මුල් කාලේ පඤ්ඤත්ති කියලා අර විභ්‍යහාරයේ සම්බන්ධයෙන් දේවල් අදහස් කරපු නිසා. ඒ වගේම පාලි භාෂාව ඔය භාෂාවල් අනිත්‍යයි නෙමෙයි භාෂාවල් හැමදාම පවතිනවා කියලා දෙයක් අදහස් කරපු නිසා සමහර කතුවරයෝ මේ ඔය පරිවර්තනය කරන්න ගිහිල්ලා මේ මොන පඤ්ඤත්ති ගැනද තමන් කියන්නේ? ඒ කියන්නේ අර සත්‍ය වශයෙන් නැති පරිමාර්ථයට විරුද්ධාර්ථය ගැන එන පඤ්ඤත්ති ගැනද මේ කතා කරන්නේ? එහෙම නැත්නම් වචන ගැන කියවෙන පඤ්ඤත්තිය ගැනද කතා කරන්න කියලා දන්නේ නැතුව අර අරකේ ඒ කියන්නේ පරමාර්ථයේ විරුද්ධාර්ථය දෙන පඤ්ඤත්තියට වචන සම්බන්ධයෙන් ආපු පඤ්ඤත්තියට අටුවාවලම දුන්න අර නිත්‍යාර්ථය භාෂාවල යෙදුණු නිත්‍ය භාෂාවේ නිත්‍ය ස්වභාවයක් තියෙනවා කියලා වැරදියට ඔවුන් උපකල්පනය කරපු ඒක දෙක අනිකට පටලව ගත්ත ආරෝපණය කළ. ඉතින් මෙලෝ අඳුර යතපත ගාමින් සමහර එම කියන්නේ වෙනත් වැරදි අදහසක වැරදි අර්ථකථනයක් වෙනත් වැරදි අර්ථකථනයකට ආරෝපණය කළ. එහෙම මේ පඤ්ඤත්ති සදාකාලිකයි කියන අදහස ආවේ. ඉතින් එක එක. එතකොට දැන් මේ න්‍යායය ඇත්තට මේ අපි ධර්මයේ කතා කරන්නේ අනන්‍ය වූ දේවල් සහ අනන්‍ය වූ දේවල් නෙමෙයිද? එතකොට අසත්‍ය කියලා දෙයක් නැද්ද? ඒක පසුවට අපි විග්‍රහ කරන්න තියලා දැන් මේක ගැන තවත් විශ්වාසනීයත්වය ඇති වෙන්න ඕනි නිසා මේ 30 වෙනි පිටුවේ මම දක්වලා තියෙනවා ධම්මසංගණී මූල ටීකාවේ කොටස. මේ ධම්මසංගණී මූල ටීකාව කියලා කියන්නේ දැන් අභිධර්මයේ තියෙන පළවෙනි පොත තමයි ධර්මසංගණී ප්‍රකරණය. ඒකට ලියපු අටුවාවේ නම තමයි අට්ඨසාලිනී. අට්ඨසාලිනී කියන්නේත් ඒකමයි. එතකොට ඒකට ලියපු ටීකා ලියපු ගොඩක් අය පිළිගත්ත පොත තමයි ධම්මසංගණී මූල ටීකාව කියලා ආනන්ද කියන මහාතෙරුන් වහන්සේ ලියපු පොතක්. ඒ කියන්නේ බුද්ධ කාලේ හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ නෙමෙයි, ටීකා යෝගයේ හිටපු ආනන්ද කියන ස්වාමීන් වහන්සේ නමක්. එතකොට උන්වහන්සේලා ටීකා යුගයේ ලියන ඒ උන්වහන්සේලාගේ යුගය වෙන විට මේ පඤ්ඤත්ති පටලැවිල්ල ගැන මෙහෙම පටලැවිල්ලක් තියෙනවා කියලා අදහසක් පැන නැගිලා තිබ්බා. එතකොට ඒ තර්ක විතර්ක පැන නැගිලා තිබ්බ නිසාම උන්වහන්සේ මේ පඤ්ඤත්ති වලට මෙහෙම අර්ථ දෙකක් දෙන එකේ පොඩි දෝෂයක් තියෙනවා නේද, පොඩි නෙමෙයි ලොකු දෝෂයක් තියෙනවා නේද කියලා තමන්ගේ ටීකාව ලියද්දී විස්තර කරනවා. මොකද ඒ කොටස එන්නේ අර ධම්මසංගණි ප්‍රකරණේ අර අංක 1312 13 14 යටතේ අර පඤ්ඤත්ති නිරුත්ති ආදි වචන කියලා කොටසක් තිබුණානේ. අන්න ඒ කොටසට අදාළ අටුවා විස්තරය ඔස්සේ ටීකා විස්තරේ සපයද්දී තමයි මුන්නහන්සේ මේ පඤ්ඤත්ති ගැන මේ විග්‍රහයට ඇවිල්ලා තියෙන්නේ. පඤ්ඤත්ති ගැන අමුත අටුවාවේ විග්‍රහ වුණේ අර පංච ප්‍රකරණ අට කතාවේ කොටසක. නමුත් මෙතන මේ ධම්මසංගණීයතර පඤ්ඤත්ති කියන වචනේ යෙදෙන නිසා මුන්නහන්සේ ඒ විග්‍රහය මෙතනදී අරගෙන ඉදිරිපත් කරනවා. ඒකේ අර කලුවක් උඩින් දක්වලා තියෙන ද්විදාච අයම් පඤ්ඤත්ති යථා උත්පකාරාති අට කතා වචනන්ත නදිස්සති. එතකොට උන්වහන්සේ කියනවා මොකද ටීකා යුගයේදී ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බ මේ අටුවාචාරින් වහන්සේ මේ පඤ්ඤත්ති කියන වචනේට අර්ථ දෙකක් දුන්නද? ඒ කියන්නේ අසත්‍ය දේ සඳහාත් පඤ්ඤත්ති යොදන්න ගත්තද? නාමකරණයටත් යෙදුවද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා මොකද මම පෙර සඳහන් කළා නිකන් අර ඒ යොදලා තියෙන ඡේද අනුව පොඩි පටලැවිල්ලක් එහෙම එන්න පුළුවන් වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට ඒක ටීකා ලියපු ඒ යුගයේ හිටපු ආචාර්යවරුන් අතර මේ පටලැවිල්ලක් වෙලා තියෙනවා. ඒ මුන්නහන්සේගේ අදහස මුන්නහන්සේ මේ වාක්‍ය තුලින් පෙන්නනවා. දැන් මුන්නහන්සේට ඕන වෙලා තියෙනවා එහෙම පඤ්ඤත්ති වලට අටුවාචාරින් වහන්සේ එහෙම අදහස් දෙකක් දුන්නේ නැහැ. එහෙම දෙන්න විදිහක් නැහැ. පඤ්ඤත්ති කියන එකේ අදහස නාමකරණය සම්බන්ධයෙන් විතරයි. අර අටුවාවේ පංචප්‍රකරණ අට කතාවේ ඒ කියලා තියෙන ඡේදවලිනුත් එහෙම අර්ථ දෙකක් දුන්නා කියලා පේන්නේ නැහැ. ඔක්කොම මේ නාමකරණය සම්බන්ධයෙන් විතරයිනේ තියෙන්නේ කියලා ඒ කාලේ හිටපු අනෙක් ආචාර්යවරුන්ට සියමත ඉදිරිපත් කරන බවක් තමයි මේ ඡේදයෙන් පේන්නේ. දෙමුණාසේ බොහොම පිළිගත් ස්වාමීන් වහන්සේ නම මුළු අභිධර්මයේම ටීකා කවුරුත් පිළිගන්නේ මේ මුණාසගේ ටීකාව. එතකොට ඒක තමයි මේ මුලින්ම මුණාසේ තමන්ගේ සිතෙන් ඉදිරිපත් කරන්නේ ද්විදාචායම් පඤ්ඤති යථා උත්පකාරාදී අට කතා වචනන්ත නදිස්සති. පඤ්ඤති යන්නට අර්ථ දෙයාකාරයක් අට කතාවේද සඳහන් නොවූ බව සඳහන් වෙන්නේ නැහෙනේ කියලා මේ දැන් අනික් ආචාර්යවරුන්ට කියන එක තමයි මේ කියන්නේ. එහෙම අට්ටුවාවෙත් එහෙම මේ එහෙම කියලා නැහැ. අට්ටකතායම් පන විජ්ජමාන පඤ්ඤත්ති ආදේව ච පඤ්ඤත්තියෝ උත්ත. අට්ටකතාවේ වනාහි විද්‍යමාන පැනවීම ආදී වශයෙන් හය ආකාර පැනවීමක් කියන ලදී. තත්ත රූපං වේදනාති ආදීක විජ්ජමාන පඤ්ඤත්තීති. එහිලා මේ රූප වේදනා වගේ වචන විද්‍යමාන පැනවීම. ඉති පුරුස ආදීක අවිජ්ජමාන පඤ්ඤත්තීති. ස්ති පුරුස වගේ වචන අවිද්‍යමාන පැනවීම. තෙවිද්දෝ චලබින්ඤෝ ති ආදීක විජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති. ත්‍රිවිද්‍යායත්ත ෂට් අභිඥායත්ත ආදී ඒ වචන විද්‍යමානේන අවිද්‍යමානයක් ගැන කරවන පැනවීම. ඉති සද්දෝ පුරුස සද්දෝ ති ආදීක අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති. ස්ත්‍රියගේ සද්දේ පුරුෂ සද්දේ ඉසෙල්ලා විස්තර කරලා දුන්නා. ආදී අවිද්‍යමානේ විද්‍යමානයක් ගැන පැනවීම. චක්කු විඥාන සෝත විඥාන ති ආදීක විද්‍යමානේන විජ්ජමාන පඤ්ඤත්ති. මේ චක්කු විඥාන කිව්වහම එතන මේ අදහස් කරනවා. චක්කු කියන්නේ ඇත්තට දෙයක්, විඥානං කියන්නේ ඇත්තට දෙයක්. ඒ දෙකේම එකට සංකලනය කරලා වචනයක් හදුවා නම් චක්කු විඥානං කියලා. ඒ වගේම සෝත විඥානං කියලා වචනයක් යමෙක් හදුවා නම් ඒක විද්‍යමානෙන් විද්‍යමාන පැනවීම. ලු කත්තිය කුමාරෝ බ්‍රාහ්මණ කුමාරෝ ආදික ශාස්ත්‍රීය කුමාරයා. එතකොට ශාස්ත්‍රීය කියන්නේ නැති දෙයක්, කුමාරයා කියන්නේ නැති දෙයක් කියලා දැන් මේ අටුවාවේ ආපු විවරණය පිළිගනිමින් උන්වහන්සේ ඉදිරිපත් කරනවා. ඒවා අවිද්‍යමානෙන් අවිද්‍යමාන පැනවීම. නච එත්තමෙන්න කලු කරලා තියෙන කොටස. නච එත්ත යථා උත්තප්පකාරා දුවිදා පඤ්ඤත්ති උත්තාති සක්කා විඤ්ඤාතෝ. මෙහිලා මේ පඤ්ඤත්ති ආකාර දෙකක් තියෙනවා කියලා පෙනෙන්නේ නැහැනේ. මේ අටුවාචාරීන් වහන්සේ දෙකේන බුද්ධව ස්වාමීන් වහන්සේත් කියලා තියෙන්නේ මේ නාමකරණයේම ප්‍රභේදයක් විතරණී කියලා තමයි මේ උන්වහන්සේ කියන්නේ. විජ්ජමානස්සහි සංඛා අබිලාපෝ විජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමානස්සහි සංඛාදික අවිජ්ජමාන පඤ්ඤත්ති තේ සංයෝ විශේෂ විශේෂ සබ්බාභාවේන පවත්තා සංකාදය විතරයි. ත්‍රිමුණහන්සේ මේක සාරාංශ කරලා කියන්නේ මේ විද්‍යමාන දේවල් වලම ලෝකේ සත්‍ය දේවල් වලටම කියපු නම් තමයි. විද්‍යමාන පැනීම කියන්නේ අවිද්‍යමාන ලෝකේ අසත්‍ය දේවල් නැත්තා වූ දේවල් වලට කියපු ගොනු කිරීම තමයි අවිද්‍යමාන පැනීම කියන්නේ. ඒවැ සංකලනයන් වශයෙන් තමයි ඊතුරු හතරේ දෙන්නේ කියලා. එතකොට මෙන්න මේ ටීකා යුගයේ දැන් පේනවා මේ පටලැවිල්ලක් ඇති වෙලා ඒකට වාද විවාද තිබිලා. එතකොට තමන්ගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා මේ ධම්මසංගණි මූල ටීකාවේ. නමුත් ටීකා යුගයටත් මම හිතන්නේ පසු කාලීන හෝ ඊට සමාන්තර යුගයක වෙන්න ඕනේ. මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොත සම්පාදනය කරද්දී ඒ කාලේ හිටපු අනුරුද්ධ කියන ස්වාමීන් වහන්සේ නම මේකට මේ දෙයාකාරයක් දීම කෙලින්ම පටන් ගත්තා. ඒක තමයි ඉදිරිපස්සේ 31 වෙනි පිටුවේ මුලින්ම යොදවලා තියෙන්නේ. එනමුත් අභිධර්මාර්ථ සංග්‍රහය සම්පාදනය කිරීමේදී ඉහිත සදොස් ක්‍රමය අනුගමනය කළ බව පෙනේ. අභිධර්මාර්ථ සංග්‍රහය ටීකා යුගයේ ලියවුණු පොතකි. ඒ පදනම් කොට මෑත කාලයේ බොහෝ අභිධර්ම පොත් සම්පාදනය වී ඇත. එහි පඤ්ඤත්ති භේදය නැමැති මාතෘකාව යටතේ එන විස්තරය පහත දැක්වේ. තතු ඔන්න පළවෙනි අංකේ ඒකෙත් අර මේ පඤ්ඤත්ති කතාව දැන් එනවා. මේ පඤ්ඤත්ති කතාව එතන ඉදිරියට විග්‍රහ වෙනවා. මේ මොකද මේ පඤ්ඤත්ති කතාව එන්නේ මේ දැන් ලෝකේ තියෙන්නේ සැබෑවට තියෙන පරමාර්ථ කියලා ඔන්න අභිධර්මයේ පසු කාලීන විග්‍රහ වෙන අතරේ ඒ පරමාර්ථ බෙදෙනවා කොටස් කීපයකට. එකක් තමයි චිත්ත චෛතසික රූපේ නිර්වාණය කියලා මේ පරමාර්ථය හතරකට බෙදුවා. ඊට පස්සේ මේ අපේ සත්වයාගේ සිතට දැනෙන දේවල් ගොනු කරද්දී මෙතන තව එකක් යොදනවා පඤ්ඤත්ති කියන එක. එතකොට අන්න එතන ඒකත් එක්ක තමයි මේ පොත්වල මේ පඤ්ඤත්ති කතාවක් සම්බන්ධ වෙනවා. ඒකේ මේ දැන් ඒක නිසා මේ පඤ්ඤත්ති වල විවිධත්වය දක්වන්න ඔන්න කොටස් දෙකක් මෙතෙන්ට ඇවිල්ලා පළවෙනි කොටස කියනවා. තතෝ අවශේෂා පඤ්ඤත්ති බල පඤ්ඤාපියත්තා පඤ්ඤත්ති පඤ්ඤාපනතෝ පඤ්ඤත්තිති දුවිදා හෝති. ඒ කියන්නේ තතෝ අවශේෂා කිව්වේ අර මේ ඔය පරමාර්ථ වගේ ඒ කියන්නේ රූප වේදනා චිත්තසෛතසික රූප නිර්වාණ පඤ්ඤත්ති කියලා ඔය හයක් ගැන කතා කරපු තැනක තන හයක් තිබ්බ මට අනිත් එක දැන් මතකෙට ඉන්නේ. මම කියන සුඛ රූප උන්නුන වගේ හයක් තිබ්බ තැනකින් මේ ඊතුරු හය ගැන කියලා දැන් මේ අවසානයේ පඤ්ඤත්ති ගැන කියන තැන මේ අභිධර්මාර්ථ සංග්‍රහයට ඇවිල්ලා අන්න ඒ පඤ්ඤත්තියේ දෙආකාරයක් වෙනවා කියලා තමයි මේ අංක 1 යටතේ කියන්නේ. ඒකේ මෙන්න මෙතන දෙවෙනි අංකය හැටියට කියනවා මේ නාමකරණේ අනිත් නොවන නමුත් මේ අසත්‍ය කියන අර ඔය දැනට ඔය පරමාර්ථ සම්මුති විග්‍රහය යටතේ එන සම්මුති කියන කොටසට අයිති වෙන කොටස ගැන ඔන්න මෙතන මතු කරලා තියෙනවා. ඒකට මම පරිවර්තනය කරලා තියෙනවා මේ මේ මෙතනදී එන්නේ අර නිකන් සිතට හැඟෙන දෙයක් අසත්‍ය දෙයක් නමුත් සිතට හැඟෙනවා. අන්න ඒ දෙයට ඒ කියන්නේ ඒකට දෙන වචන නෙමෙයි ඒ සිතට ඒ හැඟෙන අසත්‍ය අර්ථයට අපි කියනවාය පඤ්ඤත්ති කියලා. ඔන්න ඔය දැන් කාලේ පොත්වල එන පරමාර්ථ සම්මුති කතා වෙන ඒ සම්මුති එහෙම නැත්නම් පාලීන පඤ්ඤත්ති අර්ථය මෙතන ඔන්න ඉදිරිපත් කරනවා. ඒක කළු අකුරින් දක්වලා තියෙන චිත්තුප්පාදන ආරම්මන භූත අත්ත්‍යායාකාරයෙන් චිත්තුප්පාදන ආරම්මන භූත තියෙනවා වාගේ අර්ථයේ ඡායාවක් වශයෙන් උපදින්නා වූ සිතට හැඟෙන දෙයක් විනා සැබෑ අර්ථයක් නැහැ කියන අර්ථයෙන් ඔන්න ඒ උදාහරණ ලෙස දක්වලා තියෙන ඒවට ඔය ගල් පර්වත ගෙවල් වගේ ඒව මෙතන මේ මනුස්ස ශරීරය ගැන කියලා නැහැ. නමුත් ඒ වගේ මේ රූපාකාර ඒ වගේ දේවල් දක්වලා තියෙනවා. කසින නිමිති සමහර දේවල් වල ඒ සත්‍යතාවයක් පේන තියෙනවා. දැන් කසින නිමිත්ත කියලා එහෙම නැත්නම් සමහර දැන් අපි දැන් කාට හරි මතක් කරගන්න පුළුවන් ඈත තියෙන කවුරු හරි අපි හිතමු බොරුවක් කියනවා කාට හරි මෙන්න මේ ප්‍රදේශයේ අහවල් තැන මෙන්න මේ වගේ දෙයක් තියෙනවා කියලා බොරුව සත්‍යයි කියලා අහන කෙනාට ඔහු කියන වස්තුව ගැන ඔන්න හිතට ඔහුට හිතක් එනවා මේ ප්‍රදේශයේ ඇත්තට මෙහෙම දෙයක් වුණානේ මෙහෙම දෙයක් තියෙනවානේ කියලා. එතකොට ඒ පුද්ගලයාට හිතෙන දේ යම් අපි හිතමු රූපයක් කියලා යම් සතෙක් ගැන කිව්වා කියලා. එතකොට ඒ ඔහුට සතෙක් ගැන හිතෙනවා. නමුත් ඇත්තට එහෙම ප්‍රදේශයේ එහෙම සතෙක් නැහැ. එහෙම එක්ක එහෙම වස්තුවක් නැහැ. එතකොට ඒක ඔහුට හිතුණාට ඇත්තට ලෝකේ තිබ්බ හටගත්ත හෝ අතීතයේ තිබිලා නැති වුණු හෝ දෙයක් නෙමෙයි. එනමුත් ඔහුට එහෙම දෙයක් අර වචන අනුසාරයෙන් හිතුණා. එතකොට ඒ වගේ සිතුවිලි සාමාන්‍යයෙන් සත්‍යන්තල ඕන තරම් එනවා. එතකොට අන්න ඒවට අපිට කියන්න පුළුවන් ඒක සිතට එහෙම හැඟීමක් ඇති වුණා විතරයි ඒ හැඟීමට එහෙම හිතුණු හිතීමට ඒ ඉලක්ක වුණු එහෙම නැත්නම් ඇත්තට එහෙම දෙයක් ලෝකෙ කවදාවත් හටගෙන තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ ඔව් ඒකේ තුන්වෙනි අංකය හැටියට මොන දක්වන පඤ්ඤාපනතෝ පඤ්ඤාත්තිපන නාම කම්මාදී නාමේන පරිදීපිත. එතකොට අර මේක දෙවර්ගයක පඤ්ඤාත් විස්තරේදී මෙන්න මේ නාමකරණය සම්බන්ධයෙන් වන ආකාරයක් මෙතනදී දක්වනවා. ඒක මුන්නාන්සේ දක්වනවා විද්‍යමාන පැනවීම වශයෙන් මෙතන හය ආකාරයේ දක්වනවා අර අටුවාවේ තිබ්බ. එතකොට මෙතන පේනවා මෙන්න දැන් දෙයාකාරයක් පැහැදිලිව මේ ටික අභිධර්මාර්ථ සංග්‍රහය ඒ ටීකා යෝගී ලියුණු පොත කියලා අපි හිතන්නේ දක්වලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම තමයි මේ පරමාර්ථ සම්මුති කතාවේ ඒ කියන්නේ පාලියෙන් කිව්ව පරමාර්ථ පඤ්ඤප්ති කතාවේ මේට ඒ සත්‍ය අසත්‍ය ධර්මයන් වලට දෙන පඤ්ඤප්ති වචනය අර නාමකරණය සම්බන්ධයෙන් එදුණු පඤ්ඤප්ති වචනය කරකිලාවේ මේ අසත්‍ය සඳහා යොදන අවිද්‍යමාන දේ සඳහා යොදන වචනයක් ලෙස පසු කාලීනව ක්‍රමෙන් කරකිලා ආවේ එහෙමයි. එතකොට දැන් මෙතෙක්කල් මේ ඇත්තටම ගොඩක් සාකච්ඡා කළේ මේ වචන අතර යෙදුණු පටලැවිල්ල. මොකද මේ පටලැවිලි නිසා දැන් සමහරලාට නාමකරණයට සම්බන්ධව යෙදුණු අර්ථ දැක්වීම අසත්‍ය සඳහා සමහර ආචාර්යවරු මේක හරියට මේ නිශ්චිතව බලන්නේ නැතුව යොදන්න ගත්තා. ඉතින් මේක හරියට දැන් අපි හිතමු ගමක ඉන්නවා මිනිස්සු දෙන්නේ. එතකොට දෙන්නගෙම නම එකම නම. එතකොට අපි හිතමු එක මිනිස්සෙක් බොහොම අසත්පුරුෂ වැඩ කරනවා. එතකොට අර එම නමින්ම පෙනී සිටින අනික් පුද්ගලයාට අර අසත්පුරුෂ වැඩ කරන කෙනාගේ අසත්පුරුෂ ගති ආරෝපණය කළා වගේ වැඩක් තමයි මේක වෙන්නේ. එතකොට අපි හිතමු එක පුද්ගලයෙක් මිනිමරුවෙක් නම් මිනිමරුවා නොවන පුද්ගලයාටත් අර එකම නම තියෙන නිසා මිනිමරුවා කියන නම යෙදුවොත් එතන දෝෂ සහගතයි. ඒ වගේ වැඩ මේ ටීකා යුගයේදී මේ සමහර ආචාර්යවරු ඇත්තට ටීකා යුගයේදී මම මේක දැක්ක මට මතක නැහැ. නමුත් මේ මෑත කාලේ සිංහල පොත්වල අර අඳුරේ අතපත් ගාන බොහෝ දෙනා ඒක පරිවර්තනය කරන්න ගිහලා මොන පඤ්ඤත්තියද ගැනද මේ කතා කරන්න කියලා හරි වැටහීමක් නැතුව ඒ වගේ පටලැවිලි බොහෝ සිද්ධ කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ඒක එක විදර්ශනාවට බලපාන ආකාරයක් තමයි අර මේ පඤ්ඤත්ති සදාකාලිකයි කියලා. ඒකෙන් දැන් පඤ්ඤත්ති කියලා එතකොට ආව සමහර ඒවා ගස්ගල් කියලා ආවනේ අසත්‍ය දේවල් පඤ්ඤත්ති. එතකොට මේවා මේ සිතට දැනෙන දේවල් අනිත්‍යයි කියලා කියන්න සුදුසු නෑ. ඇයි මේවා සමහර ආචාර්යවරු මේවා සදාකාලිකයි කියලා කියන්න ගත්තා. එක්කෝ අනිත්‍යයි කියලා කියන්න සුදුසු නෑ කියලා. ඒ කියන්නේ මේ ගස්ගල් අනිත්‍යයි කියලා කියන්න සුදුසු නෑ කියන වගේ කතා බිහි වුණා මේ පටලැවිලි රාශිය නිසා. ඉතින් ඒක නිසා මේ විදර්ශනා කරන යෝගාචරයෝ ගස්ගල් අනිත්‍යයි කියලා බුදුරන් වහන්සේ මේ ලෝකයම අනිත්‍යයි කියලා කියපු ඒවා ගැන එච්චර හිත යොමු කරන්නේ නැතුව මේ අමුතු පරමාර්ථ සොයන්ට වැඩි පෙළඹීමක් ඇති වුණා. එතකොට ගස් සාමාන්‍ය එදිනෙදා අත්දකින දේවල් වල අනිත්‍යතාවය ගැන මෙනෙහි කිරීම මේ තුලින් අඩු වුණා. විශ්වාසනීය ලෙස යමෙක් ඒ තුල ඒව මෙනෙහි කරගෙන ශාරීරික අනිත්‍යතාවය මෙනෙහි කරගෙන සමස්තයක් වශයෙන් භාවනාවේ ගැඹුරට යන එක සමහර යෝගාවචරයන් කෙරෙන් දුර වෙන්නට මේවා ඉවහල් වුණා. එතකොට ඉදිරි දේශනයේදී ඒ කියන්නේ පිටු අංක 32 අවසාන භාගයේ සිට පටන් ගන්නවා. එතකොට මෙතෙක් වෙලා සිද්ධ කරනු ලැබුවේ පිටු අංක 26 සිට 32 දක්වා ඒ කරන සරල පැහැදිලි කිරීම. තෙරුවන් සරණයි.